රූප ධර්මතාවය. ඒ ධම්ම කියන්නේ අර මන ධම්ම වගේද?
නෑ නෑ නෑ. එතනට දාන්න එපා.
එතනටත් දාන්න.
එතනටත් දාන්න. මොකද මන ආයතනේට ධම්ම ආයතනේ බාහිරයි. හරිද?
ඔව්.
එතකොට ධම්ම ආයතන පරියාපන්න රූප කියලා කතා කරන කොටසකුත් තියෙනවා.
ඒකමත් නෙමෙයි.
ඒකමත් නෙමෙයි. ඒ සිය රූපයි කියලා කතා කරනවා නම් සියලුම දේවල් ටික කතා කරනකොට එකම වචනයක විදිහට කතා කරන දෙන උපස්කන්ධය කියන ධර්මතාවය. ඒක ධර්මතාවයක්.
එතකොට රූපස්කන්ධය කියන එක 11 ආකාර කියලා
11 ආකාරයක කියලා බෙදන්නේ මේ නාම ධර්මයේ මේ රූප ධර්මයත් එක්ක කරන ගනුදෙනුවෙන් හදාගන්න කොටස් වලට. ඊගෙන අර කිව්වේ දැන් විදුලිය කියන එක නිරූපණය කරන්න අපිට විරිකේක දේවල් නිර්මාණය කරගන්න වෙලා
තියෙනවා.
ඒක එක විදියට. දැන් විදුලිය කියන එක ක්‍රියාත්මක වෙනවා, චාලක ශක්තියක් විදියට ක්‍රියාත්මක වෙනවා, විද්‍යුත් ශක්තිය කියන එක අපි අර පරිවර්තන ගැන කතා කරන්නේ. විද්‍යුත් ශක්තිය කියන එක චාලක ශක්තියක් විදියට වෙන්න පුළුවන්, තාප ශක්තියක් විදියට වෙන්න පුළුවන්, ආලෝක ශක්තියක් විදියට වෙන්න පුළුවන්. ඒකේ නා පෙනී හිටන එක එක විදියට.
ආ ඒ වගේ රූප
ධර්මතාවයේ පෙනී හිටන වේලාවකට වර්ණ රූපේ විදියට, වේලාවකට ශබ්ද රූපේ විදියට, වේලාවකට ගන්ධ රූපේ විදියට. කියන ඒ අවස්ථාවට අනුකූල විදියට තමයි තියෙන්නේ. හැබැයි ෆෑන් එකකින් ලයිට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක හදලා තියෙන්නේ සුළං හුළං එන්නමයි. ලයිට් එකකින් හුළං බලාපොරොත්තු වෙන්න බෑ. ඒ හදපු දෙයට අනුව තමයි ඒකේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. කියන්නේ ඇහැ කියන එක හදලා තියෙන්නේ රූප බලන්න. කන කියන එක හදලා තියෙන්නේ සද්දහන. මේකට මේ අනිත්‍යව වැඩ කරන්න බෑ මේකට. ඒකයි ආයතන බෙදනකොට මේ විදිහටම පෙන්නන්නේ. පැහැදිලි නේද
කරන්නේ? පැහැදිලි.
ඔන්න ඔය විදිහට ගත්තාම තමයි රූපස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපිට වටහා ගන්න පුළුවන්කමක් එනවනම් ඉන්නේ. හරිද? ඒකෝර කියන්නේ ඔය පැත්ත කියන්නේ නෙමෙයි අර ස්කන්ධ පහේ කතාව කියන්නේ. රූපස්කන්ධය පිළිබඳ වේදන ඊළඟට මෙන්න මේ රූපස්කන්ධයේ සියලුම පැවැත්ම තියෙන්නෙම සතර මහා ධාතුන්ගේ මත. සතර මහා ධාතුන් හරහා තමයි මේ රූපස්කන්ධයේ සියලු පැවැත්මක් පවත්තන්නේ. ඒකට කියනවා රූපේ සඳහා ආහාරය කබලින්කාර ආහාරයයි කියලා. හරිද? එතකොට මේ රූපයක යම් පැවැත්මක් සඳහා අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් සතර මහා ධාතු කියන කාරණා හතර තියෙනවනේ. ওই හතරද ධර්මතා ටික තමයි තියෙන්නේ. ඒ හතරගේ පැවැත්මෙන් තමයි අර සියලු දේ නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්නේ. තොට රූපේ කියලා කතා කරන එක ඇතුලේ සතර මහා ධාතු තියෙනව නෙමෙයි. ඒ කියන්නේ රූපස්කන්ධය කියන එක ඇතුලේ මේ ස්කන්ධ හතරක් රූපේ පඩවිත් ආපෝ තේජෝ වායෝ කියන කාරණා හතරක්ම තියෙනව නෙමෙයි. මේ හතරක එකතුවට තමයි රූපේ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. හඳුන්වන්නේ. දැන් අපි කියන්නකෝ විද්‍යුතය කියන එක තුල ඉලෙක්ට්‍රෝන ගමන් කරන ක්‍රමයක් තියෙනවානේ. ඒකේ විභවාන්තරය කියන එකක් තියෙනවා, ඇම්පියර් එකක් කියන එකක් තියෙනවා, වොට් ප්‍රමාණයක කියන එකේ මේකෙන් ගන්න පුළුවන් ප්‍රමාණය කියලා ප්‍රමාණාත්මක සාධකයක් කතා කරන්නේ. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන ගුණාංග ටිකක් කතා කරන්නේ. හැබැයි මේ ගුණාංග ටික කතා කරාට ඒ කතා කරලා තියෙන විද්‍යුතය කියන එක පිළිබඳවනේ. ඒ කියන්නේ මාත්‍රකාව එකයි. හැබැයි ඒකේ තියෙන එක එක ගුණාංග අපිට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා.
දැන් ඔය රූප ධර්මය කියලා එකක් කියවනේ. රූපස්කන්ධය කියලා හරි මොකක් හරි. ඒකයි දැන් සතර මහා ධාතුව.
ඒ සතර මහා ධාතුව කියලා කියන්නේ මේ රූපස්කන්ධයේ තියෙන ගුණාංග හතරක්.
ගුණාංග හතර. ඒකත් එතකොට අර වගේ
පටවි ධාතුව කියලා කිව්ව ගමන් මහත්තයා පටවි ධාතුව කියන එක හතරාකාරයකට විස්තර කළා දී පෙරේ.
ඔව්.
ඒ කියන්නේ අර ලක්කන පටවි, අස සම්බාර පටවි, ආරම්මන පටවි, සම්මුති පටවි කියලා.
ඔව්.
ඒකෙදි පටවි කියන කාරණාවකට එහෙම අර්ථකථන තියෙන නිසා තමයි ඒ ලෝකයා දකින ආකාර හතරකින් තමයි මේ පෙන්වන්නේ. හරිද? එතකොට සසම්බ කියන්නේ දැන් ඒකේ තුල ක්‍රියාකාරීත්වය කොයි වගේද කියන එක දැන ගැනීම පිණිස අපි කියනකෝ දැන් රූපස්කන්ධ වශයෙන් අපිට ධර්මතාවයෙන් දකිනකොට මේ රූපය කියන ධර්මතාවය තුල මෙන්න මේ කියන කාරණා හතරේම ලක්ෂණ වලින් යුක්තයි. ඒ ලක්ෂණ ටික තියෙන හින්දා තමයි මේ රූපය තුල ඕන විදිහකට හදාගන්න පරිසරයක් හදලා තියෙන්නේ.
එතකොට රූපයේ තියෙන ලක්ෂණ ඉස්සෙල්ලකේ රූපය පෙනී හිටින
විදිය.
දැන් කියන්නේ නිකන්
ඒ පෙනී හිටින හැම එකක් තුළම මේ කියන ලක්ෂණේ තියෙනවානේ. ඒකයි සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා හටගත්ත දෙයටයි රූපය කියන්නේ කියලා.
ඔව්.
චතුර්මංච මහා භූතානං කියලා පෙන්නලා ඊළඟට උපාදාය රූප පිළිබඳව පෙන්නනවනේ.
එහෙමයි.
දොර ඔය ටිකටනේ සබ්බන් රූපං කියලා කතා කරන්නේ. සියලුම රූප කියලා කතා කරනවා නම් ওই ටික තමයි රූප
කියන්නේ.
ඔව්. එතකොට මේක කතා කරලා ඉලක්ක කරලා තියෙන රූපේ කියලා පනවන්න පුළුවන් මෙන්න මේ වගේ ලක්ෂණ හතරකින් යුක්ත ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක වෙන හැම කාරණාවක්ම නම් කරන්නේ රූපේ කියන නමයි. පැහැදිලිද?
දැනට අපි ගමුකෝ ප්‍රශ්න තියෙනද බලන්න.
එතකොට වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනටම ආහාරයේ හැටියට පෙන්වන ස්පර්ශය. එහෙමයි. ස්පර්ශය තමයි ඔය තුන් දෙනාටම ආහාරය කියන කතා කරන්නේ. එතකොට මේ තුන් දෙනාටම ආහාරය ලබා දීම පිණිස ස්පර්ශයක් ලැබිය යුතුයි. ස්පර්ශයක් ලබන්න නම් ස්පර්ශ ආයතන හැදිය යුතුයි. ඒ නිසා තමයි මෙන්න මේ තුන් දෙනාට ආහාර සපයන්න තමයි ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියන මේ ස්කන්ධ කියන ආයතන ටික
ස්පර්ශ ආයතන කියලා අදහස් කළේ කනාසේ.
ඔව් ඒ ටික නිර්මාණය කරන්න වෙනවා. ඒ ටික නිර්මාණය කරන්න නම් නාම රූප දෙකේ සම්බන්ධතාවයක් නේ තියෙන්නේ. නාම රූප දෙකේ සම්බන්ධතාවයක් තියෙන හින්දා නාම ධර්මයේ ගොඩනගා ගැනීම පිණිස නාම ධර්මයට අනුග්‍රහය පිණිස තවද නාම ධර්මයේ කීම සකස් කළ යුතු දෙයක් වෙනවා. ඒක තමයි ආයතන ටික. ආයතන ටික නිකන් ඉබේ හදන්න බෑ. ඒ හැදීම පිණිස උපකාරක ධර්මතාවයක් විදිහට තමයි රූප ධර්මය උපකාර කරගන්නේ. රූප ධර්මයාගේ උපකාරත්වයෙන් නාම ධර්මයාගේ සහයෝගයෙන් නිර්මාණය කරන ආයතන ටික. එතකොට ස්කන්ධ පහත් එක්ක ආයතනයගේ තියෙන සම්බන්ධතාවය මම කියන්නේ.
එහෙම.
හරිද? එතකොට
කබලින් කාහාරෙන් රූප
රූපේට
පස්සාහාරෙන් වේදනා
සං. දැන් එතකොට කබලින් කාහාරෙන් මොන රූපේද පවත්වන්නේ කියන කාරණාවක ප්‍රශ්නයකට උත්තරේ හම්බ වෙන ඔය කියන ආයතන ටික හදාගත්තා. මේ ආයතන ටික හැදෙන්නේ ස්පර්ශ ආයතනයක් හදන්නේ වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ තුනට ආහාරසපේන් වෙනස. මේ තුන් දෙනාම යපෙන ස්පර්ශය මත. එතකොට ස්පර්ශයක් ලබන්න ස්පර්ශය ලබන්න කුලහම් විදියට පරිසරයක් හදන්න. ඒ හදන පරිසරයට තමයි ආයතන කියලා නම් කරන්නේ. හරිද? එතකොට මේ ආයතනයගේ පැවැත්ම සඳහා කරන්න වෙන්නේ මොකද්ද? කබලින් කාආහාරෙන් ආහාර සපයන්නේනවා මේකේ පැවැත්ම සඳහා. ස්පර්ශ ආයතනය හැදුවේ රූපේ තුල. ඒකයි චක්කු රූප චක්කු සෝත ගහන ජීව කාය කියන මේ ඔක්කොම රූප ආයතන විදිහට දාන්නේ. ඒ කියන්නේ රූපෙන්
ආයතන හයන රූප
රූප විද ආයතන හයන පහක් පහක් දානවා රූප විදිහට මන ආයතනේ හැර. හරිද? එතකොට ඒ ආයතන සියල්ලම මන ආයතනේ හැර අනේ සියලුම ආයතන පහම හදලා තියෙන්නේ රූප ආයතනයේ සහයෝගයෙන්. හරිද? හැබැයි මේ ඔක්කොම හැදුවේ මන ආයතනයේ ප්‍රයෝජනෙ සඳහානේ. ඒ නිසා තමයි මන ආයතනේ වෙන් කරන්නේ උතනින්. හරිද? මන ආයතනයේට රූප බලන්න බැරි නිසා තමයි ඇහැක් හදන්නේ. මන ආයතනයේ සද්දහන්න බැරි හින්දා තමයි කනක් හදන්නේ. පැහැදිලිද? මන ආයතනයට උපකාර පිණිස තමයි අනිත් පහ හදන්නේ. ඒ පහ හදන එකෙන් උපකාර කරලා තියෙනවා වේදනාවටයි සංඥාවටයි සංකාරයටයි. හරිද? මේක වැඩි කර ගැනීම පිණිස උපකාර කරලා තියෙනවා. එතකොට මේ උපකාරයෙන් සංඥා සංකාර දෙක ක්‍රියාත්මක වෙනවනේ අපේ හිතේ. මන ආයතනයේ නූක ක්‍රියාත්මක වෙන්නේ. සංඥා සංකාර දෙකක් මේ ඇහැයවක්වත් කණේවක්වත් නහයවක්වත් නැහැනේ. චක්කු සම්පස්සයෙන් උපන් වේදනාවක් කියලා කියන්නේ. එතකොට චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව කියනකොට වේදනාවවත් ඇහි නැහැ.
වේදනාවත් එතකොට
මන ආයතනයට මන ආයතනයටමයි තියෙන්නේ. නෑ නෑ ඒතරින්ම වේදනාව නිසා ඊළඟට සංඥා සංකාර දෙක උපදින්නේ. ඒ තුනම මන ආයතනයෙන්මයි උපදින්නේ. මම ගත්තේ සංඥා සංකාර දෙකට කියනවා මනෝ සංචිත ආහාරය කියලා. මනෝ සංචිත
මනෝ සංචේතනා කියන්නේ
මනෝ සංචේතනා කියන්නේ කොකටම
චේතනා විතරක් නෙවෙයි
නෑ චෛතසික ධර්මයන් ටික තියෙන්නේ.
ඔව්
මේ චෛතසික ධර්මයන් සියල්ල මොකටයි කියලා හිතන්න
මනෝ සංචේතනා
මනෝ සංචේතනා කියනවා. හා හරිද? මේ සියලුම ටික විඥානට ආහාරයක් වෙනවා.
චෛතසික ටික
විඥානට ආහාරයක් කරනවා. එතකොට මේ ස්කන්ධ ටිකේ මේ පැත්තට සම්බන්ධතාවයක්ත් තියෙනවා. මේ ස්කන්ධයගේ තියෙන මේ රූපේ වේදනාවට සංඥාවට සංකාරයට අනුග්‍රහය වෙන ස්පර්ශ ආයතනය හදලා වේදනා සංඥා සංකාරය ඇති කරා වේදනා වේදනාව නිසා උපදින සංඥා සංකාර දෙකේ ධර්මතාව දෙකේ මනෝ සංචිතය අරගෙන සංචේතනා ටික අරගෙන විඥාණයට අනුග්‍රහය දක්වලා හිතක් උපදවනවා කියන මේ ස්කන්ධ පහේ පැවැත්මක් නේද? ඒකට මේ ක්‍රියාත්මක වෙලා තියෙන හැම වෙලේකම
විඥාණයට අනුග්‍රහය ඒ දෙක විතර නෙමෙයි ඔක්කොම.
නෑ 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 ඔක්කොම හරියට මම කිව්වේ ළඟ තියෙන එක තමයි මම කිව්වේ. ඒ කියන්නේ ආහාර වශයෙන් බෙදපුවම බෙදන්න පුළුවන් ක්‍රමයක් කිව්වේ. ආහාර පරයයෙන් බෙදපුවා. නැත්නම් රූපේ මඥානට අනුග්‍රහය දක්වලා වේදනාව විඥානට අනුග්‍රහය දක්වලා සංඥාව දක්වලා සංකාරය දක්වලා විඥාන විඥානට අනුග්‍රහය දක්වලා කියලා මේ පහම විඥානට අනුග්‍රහය.
විඥාණය කිව්වේ සංඥා සංකාර.
සංඥා සංකාර දෙක කියන්නේ මනෝ සංචිතකත්තේ. යම් විදින බවක් තියෙනවා නම් මේ විදින බවට තමයි තම් පකප්පේති තම් විතක්කේති තම් පජම් පම කියන්නේ විතක්ක વિચાર කරලා ප්‍රපංච ඇති කරගන්නවා කියලා කියුවේ ටික තමයි සංඥා සංකාර දෙකෙන් කරන්නේ. ඒක තමයි විඥාණයෙන් අඳුරගන්නේ. හැම වෙලේම
සංඥාවටනේ විතක්ක ඇති කරන්නේ.
ඔව්. හැම වෙලේම විඥාණයෙන් කරන්නේ මේ දෙන්නා දෙන පණිවිඩේ හඳුනගන්න එක විතරයි. විඥාණයට කරන්න පුළුවන්කම තියෙන.
ඇයි ඒ දෙන්නා විතරක් දාන්නේ නැහැ?
නෑ නෑ, වේදනාව කියන එක වුණත් එන වේදනාව වේදනාවක් විදිහට විහිිතින් අඳුනනවා කියන කාරණාවකට එන්නේ ඉස්සර වෙලා මේ දෙන්න හරහා ඇවිල්ලා තියෙනවා. ආසන්න ළඟ කාරණාවයි කතා කරේ.
එහෙමයි.
ඒකෙන් දැන් අපි කියන්නකෝ මෙහෙම. දැන් මහත්යත් දිගනේ අඹ කොටේ ඉඳන් දිගන ළඟයි. මම දිගන ගැන කතා කරනවා. හැබැයි දිගන කිව්වට දිගනට සම්බන්ධයි නුවර කියන්නකෝ. එතකොට දැන් මම දිගන ගැන කියන්නද මම නුවර ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මම කතා කරන්නේ මහත්යත් එනවනම් දිගන හරහාම එන්න වෙනවනේ.
ආසන්න
කාරණාවක්. ඒ විදිහටයි
බෙදන්නේ. සංඥාචේතනාව.
සංඥාදී චේතනා ටික. ධර්මතාව විදිහට ගත්තාම ඒ ඒ එකක් තමයි උපකාර වෙන්නේ. දැන් අපි කියන්නේ අවිද්‍යාව නිසායි තණ්හාව ඇති වෙන්නේ කියලා. කතා කරනවා.
එතන නිකන් ඇහුවේ දැන් මනෝ සංචේතනානේ ආහාර කියන්නේ.
හ්ම්.
එතකොට ඔබ චේතනා විතරක් කතා කරන්නේ නැතුව ඒ සංඥා චේතනා දෙක සම්බන්ධ කරන්නේ වුණත් එහෙනම්
මේ චේතනා කියන චෛසිකේ වැඩ කරන්නේ සංකාරය ඇතුලේ. සංකාරී කියන එක තියෙනවනේ.
එතකොට සංකාර දෙක කිව්වට කමක් නැහැ. මම සංඥාවක් දැන් මේ කියන්නේ.
සංඥා කියන කාරණාවත් එක්ක චෛසික බෙදනවනේ. දැන් චෛසික වැඩ කරන විදිහට චෛසික ටික බෙදා දක්වනවනේ. සංකාරය කියන චෛසික ඇතුළේ තියෙනව නේද? ওই චෛසික ඇතුළේ ඊටු චෛසික ටික ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ මේ සංකාරය තුළ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වය තුළ කියලා කතා කරනවනේ. එතකොට ඒක වෙනමම කතා කරනවා ධර්මතාවයක් විදිහට. චේතනා ටිකත් ඕක ඇතුළේ ක්‍රියාත්මක වෙන නිසා. ඒකට උපකාරක ධර්මතාවයක් විදිහට සංඥාව තියෙනවනේ. ඒ නිසා සංඥාවයි චේතනාවයි දෙක අරගෙන තමයි මේ දෙක එකතු කරලා කතා කරන්නේ ධර්මතාවයක්. ඒකනේ දැන් චෛසික බෙදෙන ක්‍රමයක් තියෙනවනේ.
ඒක නම් මම දන්නේ
නැහැ. මම නිකම්ම ඒක අපි ධර්මයේදී අර බෙදෙන ක්‍රමයට තමයි කියන්නේ. ඒ කියන්නේ පෙරේ තියෙන වචන ටික මම ගත්තේ.
පෙරපැත්ත මම දන්නේ නැහැ. මම මට නිකන්
ඒ බෙදෙන ඒ බෙදෙන ක්‍රමයෙන් තමයි අපිට ගන්න තියෙන්නේ.
ඉතින්
වෙන දන්නේ නැහැ. ඉතින් අපිට හිතලා මේ අපි දන්න එකක් ගැන කතා කරන්න නෙවෙයිනේ.
නෑ මම නිකන් අර හත තියෙන පොඩි නිකන් මොනවා චේතනා ආහාර කිව්වහම
සංඥාවයි චේතනාවයි ඇයි මෙතෙන්ට එකතු
වෙන්නේ? චේතනාවත්
චේතනාවත් එක්ක පස්ස වේදනා සංඥා චේතනා එකඟතා ජීවිතින්දි මානසිකාරය කියලා සබ්බචිත්ත සාධාරණ චෛසික
තියෙනවනේ
වැඩ කරනවනේ. එතකොට මේ චේතනා කියන චෛසිකයත් එක්ක අනිත් චෛසික වැඩ කරන්නේ පස්ස වේදනා කියන ධර්මතාව දෙක අයින් කරාම හරිද? ඊළඟට සංඥා කියන චෛසිකයක්
තියෙනවනේ.
ඒ චෛසික මේ කියන කාරණා තුනම අයින් කරාම ඊටු චෛසික ටිකක් තියෙනවනේ. මේ සියලුම චෛසිකටකට නම් කරන පොදු නම තමයි සංකාරය කියන්නේ. රැස් වෙනවා කියන ගණයට යනවා කියන මේ ටික ඔක්කොගෙම එකතු වෙද්දි උත්තරය ඒක.
ඔව්. ඒ කියන්නේ වේදනා සංඥා දෙක අයින් කරලා ඊටු ටිකටනේ
ඊටු ටිකට කතා
කරන්නේ.
සංකාරය කියන්නේ.
චේතනා
ටික ඊටු සියලුම චෛසික ටික එකට බාරන.
50ම අතන තියෙනවා.
ඔව්. හරිද? ඒ නිසා තමයි අරක මේකට සම්බන්ධ කරන්නේ. එතකොට වේදනාව හැම වෙලේකම කතා කරන එකේ වේදනාව ප්‍රභේදය කතා කරන්න වෙන්නේ සංඥාවෙන් සංකාරයෙන් ගන්න ධර්මතා දෙක එකතුවකින්මයි. වේදනාව කියන චෛසික වෙනම චෛසිකයක් විදිහට වෙන් කරන්නේ වේදනාව කියන චෛසිකයට එකම එක ධර්මතාවයයි පනවන්නේ. ස්පර්ශය කියන ධර්මතාවය විතරයි. හරිද? නමුත් වේදනාවෙන් ඇති වෙන කාරණාවක් තියෙන කෙනෙකුට අපි කියන්නේ සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන කාරණාට
සංකාරය.
ඒකට සංකාරය වුණේ.
සාමාන්‍ය වේදනා
එකකට එකක් සම්බන්ධයි. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යකින් මේ ස්කන්ධ පහම එකකට එකක් වැඩ කරන්නේ. හරිද? නමුත් අර පිටර පිළිවෙලක් කතා කරන්න ඕනකම නිසා තමයි ධර්මතාව විදිහට ආහාර පරයයකින් මේක විස්තර කරන්නේ. එක පරයයක් විතරයි මේක. ඒ කියන්නේ එක ක්‍රමයක් විතරයි. දැන් අපි කියන්නකෝ එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න කියපුවාම ඒකේ එක කොටසක් මේ මෙහෙම වෙන්නේ කියනකොට එන්ජින් එක වැඩ කරනවනේ. ඒක උඩ අනිත් ටිකත් වෙලානේ. ඒ කියන්නේ ඉන්ජෙක්ට් කරන පැත්තකින් තෙල් ඉන්ජෙක්ට් වෙන පැත්තකින් එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය කතා කරලා විස්තර කරනකොට පැත්තෙන් අවුට් පැත්තත් වෙලානේ. දුම ටිකක් ගිහලා හැබැයි මේ ටික කතා කරලා මෙහෙම ගිහින් මෙහෙම දුම යන්නේ කියනකොට දුම ගිහලා ගොඩක් වෙලා. ඒ වගේ ධර්මතාව විස්තර කරන්න වෙන්නේ අපිට ඒකකට කරන සාපේක්ෂව තියලා.
එහෙමයි.
රූපයට සාපේක්ෂව තමයි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කතා කරන්නේ. වේදනාවට සාපේක්ෂව ඒක තියලා තමයි අතුරු ධර්මතාව ටික කතා කරන්නේ.
චේතන සංඥා සංකාර.
එතකොට විඤ්ඤාණයට සාපේක්ෂව තමයි මම අර කතා කරේ නාම ධර්මයේ තුල විඤ්ඤාණයට සාපේක්ෂව තමයි සංඥා සංකාර දෙකේ ආහාරයෙන් තමයි මේක යෙපෙන්නේ කියලා පෙන්නේ. මෙතෙන්ට අදාළ ආසන්නම හේතුව වේදනාව කියන එක එකෙල්ලේම විඥාණයට සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි වේදනාව කියන එක විඥාණයට උපකාරයි. උපදීම පිණිස. පැහැදිලිද? ඔන්න ඔහොම ධර්මතා ටිකක් තියෙන්නේ. හරි. හැබැයි මේ එකක්වත් තියෙනේවා කියන තැනකින් මේ භෞතික වශයෙන් අල්ලන්න පුළුවන්, ගන්න පුළුවන්, ගනුදෙනු කරන්න පුළුවන් ඒවා නෙමෙයි.
ඔව්. අන්න ඒක තමයි මට අර මුලින්ම කියපු එක තමයි ඒක වැඩි අහලා නැතිනම් කබලින්ක ආහාර
කියන කබලින්ක ආහාරය කියලා කියන්නෙම පණවන්නෙම අපිට දැන් කතා කරන්න වෙන්නේ අපේ මේ ජීවිතයකට සාපේක්ෂවනේ. කතා කරන්න වෙන්නේ. එතකොට අපි මේ කනබුණ දෙයින් කියන තැනකින් උත්තරේ දීලා ඇති. කබලින් කාරාහාර.
ඒක තමයි
ඔළුවේ වැඩ කරන්නේ. හැබැයි කනබුණ දෙය කියලා කිව්ව ගමන් මේ බත් මාංකාව පිමුන්ට අලදෙල් කොල් කොස්පොලොස් කියන මේ ටික නෙමේ කබලින් කාරාහාරය කියන්නේ. ඔය ටිකෙන් අපේ ඇඟට උරා ගන්න කොටසක් තියෙනව නේද? අවශෝෂණය කරගන්න කොටසක් තියෙනවා. ඔකට කියන්නේ ඕජාව කියලා. ඔන්න ඕජාව තුල තියෙන පිරිසුදුම මට්ටමේ තියෙන ටික තමයි කබලින්කාර ආහාරය කියලා විස්තර කරන්නේ. හරිද? ඒක කියවීම මේක ලෝකයාට කතා කිරීමේ තැනට ගෙනල්ලා කතා කරනවා මේ කනබොන දේ කියලා.
හරිද?
පැහැදිලිද? එහෙමයි. ඒ කියන්නේ එකක් විස්තර කිරීම සඳහා ගේන විවර කීපයක් කර මම මුලින් කිව්වෙත් ඒක.
ලෝකයාට තේරෙන මට්ටමේ.
තේරෙන මට්ටමක ගේන තැනකදී
ඉල්ලුවට එන්නේ අර ඕජාව කියන.
ඕජාව කියන තැනකින් තමයි. හැබැයි ඒ ඕජාව කියන තැනකෙදද අපිට අර පේන මේ අන්වේක්ෂකට දාලා බලන ඕජාව කියලා පෙන්වන තැනකින් යම් මෙලයක් පෙන්වන්න පුළුවන් නම් ඒකද නෙමෙයි.
ඒකත්
ඉතින් අවසානම يعني අපි කියන කතා කරන්නේ පිෂ්ඨයේ වශයෙන් තියනවා, ඊට පස්සේ මේ දේ වශයෙන් තියනවා.
දැන් ඕජාව තන අර ඒක ගැටලුවක් තිබුණා. දැන් අනිත් වර්ණ ගන්ධ රස කියන ඒවා ආයතන වලට අහුවෙන්නේ නෙවෙයි.
ඔව්.
ඕජාව එහෙම එකක් නෙවෙයි.
ඔව්.
එතනත් වෙනසක් තියෙනවා.
ඔව්. නමුත් සුද්දාෂ්ටකවලදී කතා කරන ඕජාව.
කතා කරනවා.
ඕජාව කතා කරනවා. ඕජාව වර සියලු දේට ආහාර සපයන හින්දා ඕජාව එකට ඇතුළත් කරලා තියෙනවා.